사당 샌데벨 아디하트미크 상가에나베테 사바기비메테 일람베 바하바나 마디아스타네테 페미네시티네 칼리아나 미트레니 에멘네 바우티크 애팅 히티야 අදවතින් මේ මොහොතේ සමීපව සිටින ආදරණීය හිතවතුනි මුලින්ම සිතනවා ගෙවුණු සතිය භාවිත හිතක භාවනා කරන හිතක ප්‍රතිඵල හොඳින් අත්දකින්නට ලැබුණු කාලයක් වෙන්න ඇති කියා යම් පමණකට හෝ භාවනාවට එළඹ සිටිනවාද යම් දුරකට භාවනාව පුහුණු කර තිබෙනවද පුහුණු කරනවද එයින් මොනතරම් ප්‍රතිඵල මේ දිනදා ජීවිතේට ලැබෙනවාද ගෙදර දොරේ මග තොටේ වැඩපලේ කටයුතු වලදී හදාගත්ත හිත මොනතරම් උදව් වෙනවද උපකාර වෙනවද මේ කාරණය වඩ වඩා අත්දකින්නට ලැබෙනවා විශේෂයෙන් අවිනිශ්චිත ගැටලු එකින් එක මතුවන විට ඒ සෑම අවස්ථාවකම ලෝකයේ පිළිබඳ කලකිරීමකුත් භාවනාව පිළිබඳ පැහැදීමකුත් ඇති වෙනවා නම් ඒ තමා විය යුත්තේ කලකිරෙන්නට ඕනේ කෙනෙකු ගැනවත් සිදුවීමක් ගැනවත් සංවිධානයක් සංගමයක් ගැනවත් නොවේ සමස්ත පැවැත්මම ගැන මේ තමයි ඇති මේ පැවැත්මේ එක පැත්තක් එමෙන්ම පැහැදීමක් ඇතිවෙන්න ඕනේ හිත හදා ගැනීම ගැන. ඒ කියන්නේ යම් පමණකට හෝ උනන්දු වෙලා තියෙනවද උත්සාහ කර තිබෙනවද ඒ ගැන අන්න සතුටක් ස්වයං ඇගීමක් ඇගීමක් අගය කිරීමක් අවශ්‍යයි. ඉතින් ඒ වඩ වඩාත් ප්‍රායෝගිකව මෙහෙම දිනෙකම අත්දකින්නවා ඇති කියා හිතනවා මීටත් වඩා භාවනාව ප්‍රගුණ කරන්න පුළුවන් නම් මොනතරම් ප්‍රතිඵල ගන්න පුළුවන්ද ඒ සිතිවිල්ල ඒ ඕනෑකම ඇති නොවෙනවා නම් තමයි පුදුමය. කල් දැමීම වෙනුවට භාවනාව කල් දැමීම වෙනුවට මීටත් කලින් පටන් ගන්න තිබ්බනම් තිබුණනම් මොනතරම් අපූර්වද. දැන් හරි පුළුවන් ප්‍රමාණිත භාවනා කිරීම, ඒ වෙනුවෙන් කාලය කැප කිරීම මොනතරම් වටිනවද? තවත් පහු වුණා නම් මොනවයින් මොනව වෙයිද? මෙන්න මේ ගැන හිතන විට හදවතට සතුටක් ඇති වෙනවා. මේ සියලු ප්‍රශ්න නිසා විඳින්නේ හදවත, කොහේ ප්‍රශ්න තිබුණත්, ගෙදර ඇතුලේ තිබුණත්, කුස්සියේ තිබුණත්, නිදන කාමරයේ තිබුණත්, මිදුලේ තිබුණත්, පාරේ තිබුණත්, වැඩපලේ තිබුණත්, ගමේ රටේ නගරේ තිබුණත්, ලෝකේ තිබුණත්, වෙන ලෝකයක තිබුණත්, ප්‍රශ්නේ කොහි තිබුණත්, ප්‍රශ්නයක් නම් විඳවන්නේ හදවත. දුක්පත් හදවත. ඒ විඳවන හදවත හැමදෑම, ඒ විඳවන හැම මොහොතකම අප නිසා හදවත විඳිනවා. ඉතින් ඒ විඳින හදවත, විඳවන හදවත, විඳවන සෑම මොහොතකම අපට කියනවා තමන්ව මේ අපායෙන් ගොඩ ගන්නට කියලා. තව දුරටත් විඳවන්න බෑ කියලා. බොහෝම ටික දෙනෙකුට තමා ඒ හදවතේ ආයාචනය ඇහෙන්නේ, ආ දැනෙන්නේ. බොහෝ විට ඇහෙන්නෙම නැති ගානයි. තව කෙනෙකු හඬ නගා කරන ඉල්ලීම් පවා ඇහෙන්නේ නැති කෙනෙකුට, තව කෙනෙකු තමන්ගේම මව් භාෂාවෙන් කරන ඉල්ලීමක් පවා ඇහෙන්නේ තේරෙන්නේ නැති කෙනෙකුට නිහඬව හදවත කරන ඉල්ලීම කොහෙත්ම ඇහෙන එකක් නැහැ. තමන්ගේ හදවතට කෙනෙකු බිහිරි නම් අනුන්ගේ හදවත්වලටත් බිහිරි. ඒ අනුන්ගේ හදවත් තේරුම් අරගෙන, අනුන්ගේ හදවත්වල තිබෙන කම්පන තේරුම් අරගෙන, ඒ කම්පන වලින් අනිත් අය නිදහස් කරගන්න, නිදහස් කරවන්න කෙනෙකු උත්සාහ කරනවා කියන එක බොරුවක්. තමන්ගේ හදවතේ කම්පණයට බිහිරිනම් අකර්මණ්‍යන සිරිතක් විදිහට, නීතියක් විදිහට කෙනෙකු සේවාවන් කරන්න පුළුවන්. නමුත් එතන හදවත නැහැ. හරිම යන්ත්‍රයක් වගේ, යන්ත්‍රයකටත් පුළුවන් උදව් කරන්න, කවන්න පොවන්න පුළුවන්, බලාගන්න පුළුවන්, සැපසනී පහන්ට පුළුවන්, මේ සියල්ලම කරන්න පුළුවන්. නමුත් නැත්තේ එතන ආදරය. කිසිම යන්ත්‍රයකට ඒ හැඟීම තාම නැහැ. අනාගතයේ සමහර විට යන්ත්‍රවලටත් ඒ හැඟීම එයි. ඉතින් ඒ නිසා යන්ත්‍රයක් ඒ දේ කරා කිරීමෙන් ඒ ක්‍රියාව අපට ඉටු වුණාට එතන හදවතට නෑ සතුටක්. දැනෙන්නේ නෑ සතුටක්. එන්න එන්න යාන්ත්‍රික වෙන යුගයක, හැමදේම වගේ යන්ත්‍රවලට පවරන යුගයක, ඒ කටයුතු සමහර විට මිනිස් දෑතකින් කරනවට වඩා සම්පූර්ණව යන්ත්‍රයේ අඩුපාඩුවක් නැතුව කෙරුණත් කළත් හදවතක් නැති තැනක ඇඟීමක් නැහැ, දැනීමක් නැහැ. මේ ලොකු ව්‍යසනයක් ශක්තිය ගැන වැඩි කතා කරන්න අවශ්‍ය නැහැ. මතු කරන්න හදන කාරණය අපට ඇහෙනවද? අපේම හදවතේ ආයාචනය, ආයාචනයකට එහා ගිය අභියාචනය. අභියාචනයක් කියන්නේ නැවත නැවත කරන ඉල්ලීමක්. එකපාර එක්වතාවක් කරන ආයාචනයක් ඒ ප්‍රතික්ෂේප වුණාම නැවත ඉල්ලන්න පුළුවන්. ඒක තමයි අභියාචනය කියන්නේ. ගැඹුරින් කරන ඉල්ලීම අභියාචනය. හදවත දැන් කරන්නේ අභියාචනයක්. ආයාචන ඉවරයි. අභියාචනයක්වත් ඇහෙන්නේ නැති නම් හිතවතුනි ජීවත් වෙනව නෙවෙයි. එතන ජීවිතයක් නැහැ, සජීවී බවක් නැහැ. යන්ත්‍රයක් ඊට වඩා හොඳයි. කෙසේ හෝ මේ අවශ්‍යතාවේ ආධ්‍යාත්මයේ මෙන ගැඹුරු අවශ්‍යතාවට සංවේදී වීමේ ප්‍රතිඵලයක් තමයි ඔබ අප සෑම දෙනාම පුළුවන් ආකාරයට මේ දහමට එකතු වීම, නැඹුරු වීම, දහම් මගෙහි ගමන් කිරීම, මෙහි පුහුණු වේදී මොනවද කරන්නේ? කාරණා වෙනස් වෙන්න පුළුවන් කරන භාවනා ක්‍රම. නමුත් පරමාර්ථය එකයි. අඩු වැඩි පස්සේ ලැබෙන ප්‍රතිඵලත් එකයි. දැන් ඉබඳු උත්සාහයක ඔබ අප සෑම දෙනාම යෙදෙනවනේ. ඒ කවද පටන් ගත්තත් ඉතින් එහෙම උත්සාහයක යෙදෙන අතර මේ භාවනා කිසිම භාවනා ක්‍රමයකට සම්බන්ධ නැති, ඒ ගැන කතා නොකරන වෙනම වැඩසටහනක් ඇයි? බදාදා මේ බුද්ධ දින පවත්වන සදහම් සැඳෑව මොකටද? භාවනාව කියලා දෙන්නෙත් නැහැ. ඒ ගැන වැඩි කතා කරන්නෙත් නැහැ. ධර්මයේ තිබෙන කාරණා පිළිගස්සීමකුත් නැහැ. මේ අවශ්‍යතාව ගැන සහ මේ අරමුණ ගැන, ඉලක්කය ගැන මිට කලිනුත් කතා කළා, අවධාරණය කළා. නැවතත් වතාවක් සිහිපත් කළොත් භාවනාවෙන් බලාපොරොත්තු වෙන අවබෝධය, අවබෝධය විමුක්තිය එතරවීම, මේ ඉලක්ක සාක්ෂාත් කරගන්න නම් ඇති කරගත යුතු, මතු කරගත යුතු, දියුණු කරගත යුතු හා එයින් ප්‍රයෝජන ගත යුතු සැඟවුණු කුසලතා තියෙනවා. වැඩි අවධානය යොමු නොකළ. ඉතින් ඒ පළවෙනි කාර්යය තමයි, පළවෙනි කොටස ගැන තමයි සදාම් සැඳෑවේ පළවෙනි අධ්‍යයනයේදී කතා කළේ. සීබුද්ධියට හෝරාවක්. සීබුද්ධිය ගැන, සීබුද්ධිය වචනය ජනප්‍රියයි. නමුත් ඒ භාවිතය ගැන, මේ ආධ්‍යාත්මික මාර්ගයේ මොන තරම් වැදගත් භූමිකාවක් ඉටු කරනවද කියන කාරණය පෙන්නලා දෙන්නයි ඒ වැඩසටහන් මාලාව යොදාගත්තේ. දැන් දෙවෙනි අදියර මේ වැඩසටහන් මාලාවෙන් විවරණය කරන්නේ ඥාන දර්ශන, ඥාන දර්ශනය. මේ වචනේ ටිකක් බරපතලයි වගේ එන්නේ, පේන්නේ. ඒ නිසා සිංහල සිංහලෙන් කීවොත් නැන දසුන සරලයි. මෙයත් භාවිතයක්. භාවිතයක් නැන නුවන ඥාන මේ නිතර භාවිතා වෙනවා. හැම කාර් හැම විෂයක් ගැනම ඥානයක් ගැන කතා කරනවා. ඒ විෂය ඥානය නුවන ඕනෑම විෂයක් ගැන දර්ශනයකුත් තියෙනවා හැම විෂයකටම. බොහෝ විට අපේ අධ්‍යාපන ක්‍රමයේ දර්ශනය උගන්වන්නේ නැහැ විෂයත් එක්ක. ඒ ලොකු අපරාධයක් මහා අපරාධයක්. ඒ විෂය හැම විෂයකම තියෙනවා සෞන්දර්යයක් හා දර්ශනයක්. ගණිතයේ තියෙනවා සෞන්දර්යයකුත් තිබෙනවා දර්ශනයකුත් තිබෙනවා. විද්‍යාවෙත් තිබෙනවා භූගෝලෙත් තියෙන හැම විෂයකම සෞන්දර්ය කොටසකුයි දාර්ශනික පැත්තකුයි තියෙන. ඒ දෙකම අතහැරලා මේ කරුණු ටිකක් පමණක් ඉගන්නලා විභාගෙකින් සමත් කරවීම, ඒ විෂය දන්නවා කියන සහතිකයක් දීම අපරාධයක්. මොකද එතනින් අර අත්‍යවශ්‍ය වූ සෞන්දර්යයේ ළමයා තුළ වැඩෙන්නේ නැහැ, හැදෙන්නේ නැහැ, දර්ශනිකුත් නැහැ. ඉතින් කොහොම හරි මේ නුවණයි දර්ශනයයි මේ වචන දෙකත් නුහුරුණු පුරුදු වචන නෙමෙයි, ඉතාම පුරුදු වචන. ඥානයයි දර්ශනයයි. හැබැයි මේ ඥාන දර්ශන කීවහම, ඥාන දස්සන කීවහම ඒවත් තේරුම් නෙමෙයි එන්නේ. නැන දසුන කීවහම ඔය අපහිතන විදිහේ ඥානිකුයි දර්ශනයකුයි නොවේ. හැම විෂයකම තියෙන දර්ශනේ ඒව නෙවෙයි. මෙතන මේ නිකං සරලව පරිවර්තනය කළොත් දැකීමේ නුවණ, දැකීමේ නුවණ, දැකීමේ නුවණක්. දැනුමේ ස්වභාවය තමා දැනුම එන්නේ වචනත් එක්ක. වචන වචනවලින් තොර ඥානයක් නැහැ. ඥානය ලැබෙන්නෙත් ලබා ගන්නෙත් වචනවලින්, තව කෙනෙකුට දෙන්නෙත් වචනවලින්. වචන කීවම සංකේත අංග චලනිනුත් ඥානයක් දෙන්න පුළුවන්, ගන්න පුළුවන්. එයත් භාෂාවක්. භාෂාවකින් තමා ඥානය ලැබෙන්නෙත් දෙන්නෙත් සංනිවේදනය කරන්නේ. භාෂාවකින් තොරව ඥාන ගවේෂණයක් නැහැ. කුමන හෝ භාෂාවක්, නර්තනයත් භාෂාවක්. හිතවතුනි, භාෂාව වචනත් එක්ක යන්නේ, සංකල්පත් සමග අදහස් එක්ක. එවිට මේ භාෂාවකින් ලබන දැනීමට තමා ඥානය කියන්නේ. භාෂාව පදනම් කරගෙන ලබන ඥානයක්, දැනීමක්. නමුත් නැන දසුන කියන්නේ එබඳු භාෂාවක් මත පදනම් වූ, කවර හෝ භාෂාවක් මත පදනම් වූ දැනුමක් දැකීමක් නොවේ. තව විදිහකට කියනවා නම් මේ දෙන්නත් බෑ, ගන්නත් බෑ. ඥාන දර්ශනේ කෙනෙකුට දෙන්න බෑ. අනේ මට ඥාන දර්ශනේ දෙන්න කියලා ඉල්ලන්න බෑ. ඉල්ලන්න පුළුවන්, ඉල්ලුවට දෙන්නේ නෑ. දෙන්න බෑ, ගන්නත් බෑ. භාෂාවක් අනවශ්‍ය වෙන එක් තැනක් නේ. භාෂාවකින් යන්න පුළුවන් දුරක් යනවනේ. ගිහිල්ලා ඉතින් එහාට භාෂාවෙන් යන්න බෑ. ඒ භාෂාව කියන වාහනේ යන්න පුළුවන් උපරිම දුර ඇවිල්ලා තියෙන. ඉන් එහාට ඒ වාහනේ යන්න බෑ. එක්කෝ කඳ නගින්න බෑ ඒ වාහනේට තවදුරට. නැත්නම් පල්ලම් බහින්න බෑ. ඒ ප්‍රපාතේ තරණය කරන්න බෑ කොහොම හරි. ඒ වාහනේ බහින්න වෙනවා. එහෙම නැත්නම් වාහනේ ඇතුලේ ඉන්න පුළුවන්. ඒ වාහනේ ඇතුලේ හිටියාම අදහස් තියෙනවා, සංකල්ප තියෙනවා, විවහාර තිබෙනවා. මේවත් සමග ක්‍රීඩා කරමින් ඉන්න පුළුවන්. ඒ තමයි සාමාන්‍ය සිදුවෙන්නේ. ඔය පොත්ගුල් ඉස්සර පොත්ගුලක් කියවහම අපිට මතක පුස්කොළ පොත් තියෙන කිසියම් ගොඩනැගිල්ලක් පොත්ගුලක් ඉන්පසු පුස්තකාල පැමිණියා. පුස්තකාලයක් කියවහම පුස්කොළ පොත් නෙමෙයි කඩදාසි වලින් ලියපු පොත්, ඒවයි ලියපු පොත් පිරුණු තැනක් පුස්තකාලය පොත්. ඒනුත් පස්සේ මේ විද්‍යුත් පුස්තකාල ඩිජිටල් ලයිබ්‍රරිස්, එතකොට ඒවා පොත්පත් නෑ, වෙන කැසට් පටි, CD, DVD මේවා තමයි තිබුණේ. ඊටත් එහා ගිහිල්ලාද ඒවා කොහේ තියෙනවද දන්නේ. ඉන්සා කියනවා ක්ලවුඩ්ස් කියලා, වලාකුල් කියලා. ඉතින් එහෙන් දැනුම ගන්න. කොහරි මේ භාෂාවෙන් හදාගත්ත දැනුම කොහරි ගබඩා කරලා තියෙනවා. දේ බඳු පොතක් බවට, පොත්ගුලක් බවට, පුස්තකාලයක් බවට කෙනෙකුට පත් වෙන්න පුළුවන්. පොතක් වෙන්න පුළුවන්. පුස්තකාලයක් වෙන්නත් පුළුවන්. කොහොම හරි. ඒතර භාෂාව ඇතුලේ ඉන්නේ, ජීවත් වෙන්නේ භාෂාව ඇතුලේ, ගනුදෙනුව කරන්නේ භාෂාවත් සමග, වචනත් සමග. පොත් ලියන්නත් පුළුවන්, කියවන්නත් පුළුවන්, කතා කරන්නත් පුළුවන්, සාකච්ඡා කරන්නත් පුළුවන්. මේ සියල්ලම කරන්න පුළුවන්. මේ දැනුමක්, දැනුම් ගබඩාවක්. එහෙම කෙනෙකුට අප කියනවා ජංගම පුස්තකාලයක්. එබඳු ඇගීමක් ලැබෙන්නේ බොහොම ටික දෙනෙකුට. ජංගම පුස්තකාලයක් කියන්න පුළුවන් ඉතාම ස්වල්ප දෙනෙකුට. ජංගම පුස්තකාලයක් වෙන්න වෙන එක ලේසි නෑ. හැමෝටම කරන්න බෑනේ, බොහොම ස්වල්ප දෙනෙකුට. නමුත් එහෙම වෙන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ විසඳිලා නැහැ. ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ජංගම පුස්තකාලයක් වුණා කියා, පොතක් වුණත්, පොත් දහහක් වුණත්, විද්‍යුත් පුස්තකාලයක් වුණත් ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඔය පරිගණක තියෙනවා. ඒ පරිගණක ඇතුලේ මුළු ත්‍රිපිටකයම ගබඩා කරගන්න පුළුවන්. ඒක පරිගණක නෙමෙයි, මේ සාමාන්‍ය ජංගම දුරකථනයකට උනත් පුළුවන් ත්‍රිපිටකය බාගත කරගන්න පුළුවන්. ඒ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් තමන් කැමති භාෂාවකින්. ඉතින් දුරකථනයත් ත්‍රිපිටකය දන්නවා. ඒ පරිගණකයත් ත්‍රිපිටකය දන්නවා. ත්‍රිපිටකයේම එක සූත්‍රයක් දෙකක් නෙවෙයි, සූත්‍ර පිටකේමත් නෙවෙයි, තුම් පිටකේම, දෙපිටක. නමුත් ඒ දුරකථනයේ වෙන යහපතක් නැහැ. කිසිම යහපතක් වෙන්නේ නැහැ දුරකථනයේ. ඒ පරිගණකයේ ලැබෙන සැනසෙල්ලක්, අස්වැසෙල්ලක්, නිදහසක් නැහැ. ඒ අප දන්නවනේ. එම ත්‍රිපිටකයේම දැනගත්ත කියලා පරිගණකයට මෙලෝ යහපතක් වෙන්නේ නැහැ. නොදැනගත්ත කියලා අයහපතකුත් නැහැ පරිගණකයට. ඒ දෙකෙන්ම නිදහස්. යහපතකුත් වෙන්නේ නැහැ දැනගත්ත කියා, අයහපතක් වෙන්නේත් නැහැ දන්නේ නැහැ කියලා. මේ පුස්තකාලයක් වූ ජීවිත දිහා බැලුවත් මේ කාරණේ තමයි කියන්න තියෙන්නේ, පේන්න තියෙන්නේ, සහ ඒ ඇත්තන් අවසාන කාලේ කිව්ව දේ. හැම විෂයක් ගැනම පුස්තකාල වුණු අය පමණක් නෙමෙයි මේ ත්‍රිපිටකයේ පිළිබඳ පුස්තකාලයක් වුණු ජංගම පුස්තකාලයක් වූ මහ වියතුන් ප්‍රමාණිකයන් පවා ඒ ගැන පසුතැවිලා තියෙන. සතුටු වෙලා නැහැ. මුලින් සතුටු වෙන්න ඇති. සම්මාන ලැබෙනවා, ගීම් ලැබෙනවා, ආරාධනා ලැබෙනවා. නමුත් ප්‍රශ්න එනකොට, වෛරස් එනකොට ඒ පරිගණකයට අර ත්‍රිපිටක දැනුම ඇවිල්ලා ඒ ත්‍රිපිටක ෆයිල් එක ඕපන් වෙලා ඒ වෛරසේ පරිගණකේ නිදහස් කරගන්නේ ආරක්ෂා කරගන්නේ නැහැ. එහෙම නැත්නම් අධි වෝල්ටීයතාවයක් ආවොත් පරිගණකේ පිච්චිලා යන වෙලාවක අර ත්‍රිපිටක ෆයිල් එක ඇවිල්ලා පිරිත් ටිකක් සජ්ජායනා කරලා ඒ පරිගණකේ අර මේ හෙන ගහන එකේ බේරලා දෙන්නේ නැහැ. එහෙම වෙලා කියලා කවුරුවත් අහලා නැතු ඇති. බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙම බලාපොරොත්තුකින් කවුරුවත් දුරකථනයේ ඒ ත්‍රිපිටක ය භාගත කරගන්නේ නැහැ. මේ දුරකථනය හොරු ගන්නෙක්ින් වලකින්න ඕනේ. වැලකේවා බිම වැටෙනහම කැඩෙන ඒයින් වැලකේවා, අක්‍රියාකාරී වීමෙන් වැලකේවා, බැටරියට දීර්ඝායුෂ ලැබේවා. ඒ එහෙම ඒ විහිළුවන්නේ එහෙම කියන්නේ කියොත් විහිළුවා. ඉතින් ඒ මට්ටමට මන්දබුද්ධික නැහැ කවුරුවත්. ඒ தത്വෙම තමා හිතවතුනි ජීවිතවලටත් තියෙන. ඒතර මෙතන වැරදි. ඒ වැරදීම අපි කාලාන්තරයක් තිස්සේ කරගෙන ඉන්නවා. වැරද්දක් પરම්පරා ගානක් කරන විට එය නිවැරදි දෙයක් කියා හිතෙනවා, හැඟෙනවා. සහ ඒට ඇගීමක් ලැබෙන විට සමාජයෙන් තවත් හිතෙනවා ඒක හරි. නමුත් මේ වැරදි. වැරදි. කිසිම ලෙඩක් හොඳ වෙන්නේ නැහැ දැනුමින්. කිසිම ලෙඩක් හොඳ වෙන්නේ නැහැ දැනුමින් බෙහෙත් ගැනීමෙන්ම මිස. බෙහෙත් ගත්තොත් පමණයි ලෙඩක් හොඳ වෙන්නේ. දැනුමට බෑ ලෙඩක් හොඳ කරන්න. වෛද්‍ය විද්‍යාව පිළිබඳ දැනුමට, වෛද්‍ය විද්‍යාඥයන් පිළිබඳ දැනුමට, ඒ අය ලියූ පොතපත පිළිබඳ දැනුමට, බෙහෙත් පිළිබඳ දැනුමට බෑ ලෙඩක් හොඳ කරන්න. භාවිතයට පමණයි. භාවිතයට ඒ සියල්ල අවශ්‍ය නැහැ. වෛද්‍ය විද්‍යාවේ පියා කවුද කියා දැනගන්න අවශ්‍ය නැහැ භාවිතයට. කීයෙන් කී දෙනාද දන්නේ වෛද්‍ය විද්‍යාවේ පියා? ඉතින් පියෙක් ඉන්න ඕනේ නැහැ වෛද්‍ය විද්‍යාවට. ඇයි අම්මා කෙනෙක් ඉන්න බැරිද වෛද්‍ය විද්‍යාවට? එක වෛද්‍ය විද්‍යාව නෙවෙයිනේ තියෙන්නේ. ඒතර බටේර වෛද්‍ය විද්‍යාව එකක්. තව වෛද්‍ය විද්‍යාවක් තියෙනවා. ඒතර මේ පියා දන්නේ නැතුව ඕනෑම දරුවෙකුට පුළුවන් ඕල් දැරියකට බේත් ගත්තොත් ලෙඩේ හොඳ කරගන්න. හැබැයි වෛද්‍ය විද්‍යාවේ පියා කවුද කියලා දැනගත්තට කිසිම ලෙඩක් හොඳ වෙන්නේ නැහැ. ඒ දන්නවා කියලා ඒ අනුභවයෙන් සුව වේවා කිව්වට එහෙම හිතුවට හොඳ වෙන්නේ නැහැ. ඒ මිත්‍යාවක්. මේ තමයි අපිට වුණු වැරැද්ද. අදීන් වුණු වැරැද්දක් නොවේ. කාලාන්තරයක් තිස්සේ උණු වැරැද්දක්, විශේෂයෙන් ලංකාවේ බෞද්ධයන්ට උණු වැරැද්දක්. මේ ලංකාවේ බෞද්ධයන් සාපේක්ෂ වශයෙන් දහම පිළිබඳ දන්නවා ලෝකයේ වෙන රටවල ජීවත් වෙන අයට වඩා. ඒ තමයි ඇත්ත. විශේෂයෙන් ගිහි අය වුණත්, ලංකාවේ ගිහි බෞද්ධයන් වුණත් දහම පිළිබඳ තියෙන සාමාන්‍ය දැනීම සමහර බෞද්ධ රටවල භික්ෂූන් වහන්සේලාටත් වඩා වැඩි. අත්දැකීමෙන් කියන්නේ බෞද්ධ රටවල, තේරවාදී බෞද්ධ රටවල භාවනානියෝගී, ඒ භාවනාවෙන් ප්‍රතිඵල ගත්තා කියා ලෝකේ පිළිගන්න සමහර උන්වහන්සේලාත් අභිහිතව ප්‍රකාශ කරලා තියෙනවා. එහෙම ස්වාමින් වහන්සේලාගේ වුවත් මේ ත්‍රිපිටකයේ පිළිබඳ දැනීම අපේ සමහර ගිහි ගිහි කියන එකෙන් අමුතුවෙන් උසස් පහත් කිරීමක් නොවේ. නමුත් අපේ සාමාන්‍ය ගිහි ජනතාවගේ සාමාන්‍ය දහන් දැනුම ඊට වැඩිය වැඩි. සාමාන්‍ය මේත සාක්ෂරතාව කියනවා. සාක්ෂරතාව මේ දැත්තටම සාක්ෂරතාව කියා හිතන්ට වටිනවා. දහමේ ඇහිම් බැලුවාම මේකටද ඥාන දර්ශනය කියන්නේ. ශාස්ත්‍රූන් වහන්සේම දේශනා කරන විදිහට අප දන්නවා පෝටිල ස්වාමීන් වහන්සේ මේ දේශනා කටපාඩම් කරගත්තා. බුදුරජාණන් වහන්සේගේ දේශනා කටපාඩම් කරගෙන ඒ විදිහටම මතක තියාගෙන දේශනා කරනවා. ඉතින් දවසක් ධම්සභා මණ්ඩපයේදී උන්වහන්සේව ඉදිරියට කැඳවලා අහලා උන්වහන්සේ කිව්ව මං පිළිගන්නවා, කටපාඩම් කරගෙන මේ දහම තියාගෙන ඉන්නවා, දන්නවා දහම. ශාස්ත්‍රූන් වහන්සේ දුන්නු ගෞරවපාදිය තමයි මේ පෝටිල හාමුදුරුවන් වහන්සේට ධර්ම භාණ්ඩගාරික කමවත් බහුශ්‍රුතයන් අතර අගතනතුරවත් ප්‍රඥාධික භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානයවත් නොවේ. තුච්චෝ කියන ගෞරවපාදිය, තුච්චෝ තුච්චෝ පෝටිලෝ. තුච්ච කියන්නේ පහත්, හිස් කියන අදහස. ශාස්ත්‍රූන් වහන්සේ මේ දුන්නු ගෞරවපාදි. එයින් තම තම මිනිස්සු හිස් වෙනවා. හිස් වෙනවා කියන්නේ මේ පිරිහෙනවා, පහත් තත්ත්වයට යනවා කියන එක. ගෞරවණීය ශ්‍රාවකයන් වහන්සේ නම වෙන්නේ නැහැ එහෙම වුණා කියලා. දැනගත්තා කියලා දකින්නට ඕනේ. දහම දැකීමයි වැදගත්. දැකීම, දැකීමේ නුවණයි ඇති කරගන්න. දැකීම පැත්තකින් තියලා නුවණ පමණක් ඇති කරගන්න. නුවණ එන්නේ දෙවෙනියට. දැකීම තමයි පළවෙනියට එන්න ඕනේ. දැන් පළවෙනියට අපි නුවණ ඇති කරගෙන හිතනවා හරි කියලා. මේ කාරණේ බොහෝ අවස්ථාවල කතා කරලා තියෙනවා. මේ නුවණ, නුවණේ ස්වභාවය තමයි එයා මේ අර පිල්ලි වගේ, ඔය පිල්ලියක් නම් මැරිච්ච කෙනෙක් කුට මන්ත්‍ර ජප කරලා එයාට පණ ඇවිල්ලා පිල්ලි යවනවා කියනවා. අපි කතන්දර තියෙනවනේ, ඇත්ත වුණත් බොරු වුණත්. අන්න ඒ වගේ කරන්න පුළුවන් දැනුමට. මේ පණ දෙන්න පුළුවන්. නැති දෙයක් තියෙනවා කියලා පෙන්වන්නත් පුළුවන්. ඇත්තරම නෑ. ඒක හිස් පෝටිල කිව්වේ. කිසි දෙයක් නෑ. කිසිම අවබෝධයක්, හරයක්, සාරයක් නෑ. හැබැයි මේ මායාව තමයි දැනගන්න දැනගන්න දන්නවා කියන හැඟීම එනවා. හැබැයි ඇත්තරම දන්නේ නැහැ. දන්නේ නෑ. ඔය දන්නවා කියන දන්නවනම් ඒට පොඩි කෝදුවක් විනුමක් මේ පළවෙනිම ධර්මදේශනාවේදී ශාස්ත්‍රුන් වහන්සේ කළ ධම්සක්පවතුම් සූත්‍රයේ දීලා තියෙනවා. එතින්දි තමයි මේ ශාස්ත්‍රුන් වහන්සේම දේශනා කරන කොණ්ඩඤ්ඤ තෙමේ දැනගත්තේය. අඤ්ඤාසිවත බොහෝ කොණ්ඩඤ්ඤෝ, අඤ්ඤාසිවත බොහෝ කොණ්ඩඤ්ඤෝ. පින්වත් කොණ්ඩඤ්ඤයන් දන්නේ දන්නා කෙනෙකු වූයේ මොනවද දන්නා කෙනෙකුද? මේ ඇහුවේ එක දේශනේ නෙවෙයි. ඔය ධම්මචක්කපවත්තන සූත්‍රයේ පමණනේ. ඒ සූත්‍රයත් හරි කෙටි. මේ සූත්‍රය අහලා ඉඳලා කියන මේ පස් දෙනාගෙන් එක්කෙනෙක් ගැනයි කියන්නේ. පස් දෙනාම දන්නවා කියවෙන්නේ එක්කෙනෙක් ගැන ශාස්ත්‍රුන් වහන්සේ අනුදැනවා දාරනෝ. අඤ්ඤාසිවත බොහෝ කොණ්ඩඤ්ඤෝ, අඤ්ඤාසිවත බොහෝ කොණ්ඩඤ්ඤෝ. පින්වත් කොණ්ඩඤ්ඤ තෙමේ දන්නා කෙනෙකු යේ දන්නේය. මොනවද දන්නේ? මොනවද දන්නේ? යන්නේ ඒ කාරණයක් කියන එක තමයි කෝදු මිනුම තරාදී සූත්‍ර පිටකයේද නෑ එතන ඒ කතාවක් නෑ. අභිධර්ම පිටකයේද විනය පිටකයේද අටුවාද ටීකාද ටිප්පණීද නෑ කිසි දෙයක් නෑ. දන්නේ බොහෝම අහිංසක සරල කාරණයක්. යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති. දැන් මේ පාලි කියන්න අවශ්‍ය නැහැ. පාලි කියන්න පුරුද්දකුත් නැහැ. දැන් මේ පාලි වාක්‍ය කියන්නේ කෙනෙකුට සමහර විදිහට පුළුවන් මේ සිතලු තමා කියන්නේ ඔය හිතන එකක් කියනවා. මේවා දහමේ ඇත්තරම තියෙනවද? අනේ සැකය එක අහන් ඉඳ බෑනේ දිගටම. ඔළුවට සැකයක් ආවොත් එන්නේ සැකය ඇති නොවෙන්නයි මේ පාලි උද්ෘතයන් ගන්නෙ. නැතු වෙන කිසිම කාරණයකට නෙමෙයි දන්නවා කියලා පෙන්නන්නවත් නෙමෙයි. බොහොම ওই වාක්‍ය දෙක තුනක් තමයි දන්නේ. යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති. දැන් සාස්ෘන් වහන්සේම දේශනා කරන කොණ්ඩඤ්ඤති මේ දන්නවා. දන්නා කෙනෙකු උනා මොනවද දන්නේ? යං කිංචි සමුදය ධම්මං යමක් ඇතිවීමේ ස්වභාවයෙන් යුක්තද එය නිරුද්ධවන්නේය. ඒ සියල්ල සබ්බන්තං ඒ සියල්ල නිරෝධ ධම්මන්ති. නැතිවෙන ස්වභාවයෙන්ුත් යුක්තයි. ඇතිවීමේ ස්වභාවයෙන් යමක් යුක්තද ඒ සියල්ලම එකක් දෙකක් නෙමෙයි එකක් හැර නෙමෙයි සියල්ලම නැති වෙලා යන ස්වභාවයෙන්ුත් යුක්තයි කියන එක කොණ්ඩඤ්ඤතිමේ ඒ කොණ්ඩඤ්ඤ පින්වත් කොණ්ඩඤ්ඤතිමේ කොණ්ඩඤ්ඤ ස්වාමින් වහන්සේ භික්ෂුන් වහන්සේ තාපසයන් වහන්සේ දැනගත්තා. දැක්කා. හැබැයි කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ හෙවත් උභාන්සේ අර සූත්‍රය දන්ද මේ දැනගත්තේ මේ සූත්‍රයේද දැනගත්තේ නෑ. උන්වහන්සේගේ නෑ එකක්වත් නෙමෙයි. මේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ දැනගත්තේ කියලා ඇහුවත් ඒකටත් නෑ කියයි. එකටත් නෑ කිය. මොකද ඒ කාරණේ මේ මෙතන කියන්නේ. සූත්‍රයේ තියෙන එක නෙමෙයි මේ කියන්නේ. උන්වහන්සේ මේ සූත්‍රය සාස්ෘණ වහන්සේ දේශනා කරන විට ඒ අවදීන් අහගෙන හිටිය අවධානී ප්‍රතිවේක්ෂා කළා, මෙනෙහි කළා, යෝන්සෝ මනසිකාරයට ගත්තා. උන්වහන්සේට වැටුණා යමක් අර චතුරාර්ය සත්‍ය පිළිබඳ දේශනයක් කරනවනේ ධම්මචක්ක ධම්මසක්කපවත්තන සූත්‍රයේදී. චතුරාර්ය සත්‍යයේ තියෙන පළවෙනිම න්‍යායය තමයි හේතුවක් නිසා යමක් ඇති වෙනවද එය නැති වෙලා. ඒ නිසානේ චතුරාර්ය සත්‍යයක් එන්නේ. දුකට හේතුවක් තියෙනවා. ඒ හේතුව නැති කරොත් දුක නැති වෙනවා. ඊට මේ අන්න ඒ කාරණයේ පිළිබඳ දැකීම තමයි මෙතන ඇති වුනේ. සම දුක නැති කළා නෑ. හැබැයි හේතුවක් නිසා නම් දුක ඇති වෙන්නේ. හේතුව නැති කරාම දුක නැති වෙනවා. යම්තාක් දුක් ඇති වෙනවද ඒ සියලුම දුක් ඇතිවීමේ ස්වභාවයෙන් යුක්තයි. ඒ නිසා නැති කරන්නත් පුළුවන් කියන දැක්ම අන්න කොණ්ඩඤ්ඤතාපසයන් වහන්සේට ඇති. වෙන මොනවත් නෙමෙයි. දැන් මේක මෙහෙම භාෂාවකින් කියවට භාෂාවකින් නෙමෙයි. ඒ භාෂාවක් නෑ එතන. පාලිත් නෑ, මාගදීත් නෑ, සිංහලත් නෑ, මොනවත් නෑ. ඒ දැනීම ඇතුළ. දැනීම මොකද්ද කියලා කියන්න ගියොත් තමයි භාෂාවක් ඕනේ වෙන්නේ. දැකීමක්. දැකීමට භාෂාවක් නෑ. දැකීමට භාෂාවක් නෑ. භාෂාවෙන් යන්න පුළුවන් දුර ගියාට පස්සේ තේරෙනවා ඉන්හිහාට යන්න බෑ. ඉන්හිහා තියෙන්නේ දකින්න. කියවන්න නෙවෙයි. කියවන්න භාෂාවක් ඕනේ. පොතක් කියවන්න, පත්‍රිකාවක් කියවන්න, පත්තරයක් කියවන්න, පත්තිරුවක් කියවන්න භාෂාවක් අවශ්‍යයි. ඒ කියවීම ඉවර වෙනවා. ඒ සමාධිය ඒකයි අවශ්‍ය වෙන්නේ. ඥාන දර්ශනෙට් සමාධිය සමාධිය ගැන කතා කරන්නේ නැහැ කියවනේ. ඒ නිසා එක ගැන වැඩි කතා කරන්න ඕනේ නැහැ. සමාධියේදී කියවීම නවති. තව තව කියෝ කියෝ ඉන්නවනම් එතන සමාධියක් නැත. පොත් කියවීම පමණක් නෙමෙයි. ඒ සිතිවිලි කියෝ කියන හිත හිතනවා කියන්නේ හිත කියෝ කියෝ ඉන් සිටීමනේ. ඒ කියවීම නවතින්න ඕන. අනිවාර්යයෙන්ම නවතින්න ඕන. තව තව කියවන්න නෙමෙයි භාවනා කරන්නේ. ඒ හිතේ කතාව අඩු වෙලා යනවා. අඩු වෙලා ගිහලා හිතේ කතාව නවතිනවා. ඒ නැවතීමට කියන යෙදුමක් තමයි සමාධිය. කියවීම නැවතිලා. කියවීම නැවතුනේ කොතනද? දැකීම එතනින් පටන් ගන්න ඕනේ. දැකීම පටන් ගන්න එතනින්. හැබැයි කියවීම නැවතුණු පමණින්ම දැකීම පටන් ගන්න නැහැ. සමාධියට ගියා කියලාම දැකීමක් ඇති වෙන්නේ නැහැ. දකින්න එතනින් පටන් ගන්න ඕනේ. පටන් ගන්න නැතුව දැකීම සමාධියට පුළුවන් කෙනෙකුට ඒ ආස්වාදයේ විඳිමින් ඒ සුවයේ විඳිමින් භුක්ති විඳිමින් ඒ සමාධි සුඛය අනුභව කරමින් ඉන්න පුළුවන්. මේ වැඩසටහනේ අපේක්ෂා කරන්නේ කියවීම නවත්වා දැකීමට නැනතසුන කියවුව ඇති. කියව කියන්නේ පොත් කියවීම පමණක් නෙමෙයි. පොත් කියවුවත් කමන්නේ නැත්තත් කමන්නේ. මේ ඔය හිතේ තියෙන කියවිල්ල අපි නවත්තන්න. ඒ නැවැත්වීමෙන් මේ වැඩේ වෙන්නේ. හැබැයි නවත්තලා දකින්න පටන් ගන්න ඕනේ. දැකීම පටන් ගන්න. වචන වලින් යහකි දුරක් තියෙනවා. ඒ දුර යන්න ඕනේ. ඒ දුර යන්න ඕනේ අප කවුරුත්. අපි කෙලවරටම යන්න බෑ වචන වලින්. ඒ යහකි දුර නෙමෙයි කෙලවර. තව ටිකක් එහා තියෙනවා. මෙතන දැනුමයි දැකීමයි දෙක වෙන් කරගන්න. වෙන් කරගත්තට පස්සේ කියවීම වෙනම මානයක සිදුවන දෙයක් වෙනවා. පොතක් කියවුවත් කියවන්නේ දැකීම සඳහා. දේශනයකට අහුම්කන් දුන්නත් අහන්නේ දැකීම සඳහා. දැනුම සඳහා කියවීමයි ඇසීමයි එකක්. දැකීම සඳහා කියවීම හා ඇසීම තව දෙයක්. මේ දෙක. දැනුම සඳහා කියෙව්වට ඇහුවට හිතුවට දැකීමක් ඇති වෙන්නේ නැහැ. වචන ඇතුලේ නවතිනවා. වචනවල හිරකාරයන් බවට පත් වෙනවා. ඒ වචන සිංහලද දෙමළද සංස්කෘතද පාලිද මූලමාගදීද වැදගත්. මනම හරි වචනයක හිරකරු බවට පත් වෙනවා. ඔය හිරකාරියක බවට පත් වෙනවා. පේන්නේ වචනේ තමයි. වචනේ දැනගත්තාම අපිට හිතන අපි දන්නවා කියලා. හිතවතුනි මේ වචන බිඳගෙන එන්න ඕනේ. වචනයක් කියන්නේ හරියට දැන් බිත්තර කටුවක් වගේ මේක ඇතුලේ ඉන්න නූපන් ඉපදෙමින් සිටින ඉපදෙන්නට පුළුවන්කම තියෙන ආධ්‍යාත්මික ජීවියෙකු තමයි ඔබ අප හැමදෙනා. හැබැයි ඉන්නේ මේ වචන වලින් හදපු බිත්තර කටුව ඇතුලේ. බැලු අතේ කටුව තමයි පේන්නේ ඇතුලෙන් බලනකොට. මේ වචන ටික අපි දන්නවා. දැන්වා කියලා හිතන හැබැයි මේක මොනතරම් පුංචි ඉරගයක්ද මේක බිඳගෙන එන්න ඕනේ ඒ බිඳගෙන එන්න නම් දන්නේ වචන පමණයි කියන කාරණේ අපි දැනගන්න ඕනේ දකින්න ඕනේ දන්නේ වචන පමණයි වචන දන්නවා ඒක දන්නේ කියන්න බෑනේ වචන දන්නවා එපමණයි මේ කාරණේට පැහැදිලි කරන්න බොහොම ආందోලාත්මක සිදුවීමක් තිබෙනවා සැබෑ සිදුවීමක් කියා තමයි වාර්තාගතව තිබෙන්නේ ඔය ඉන්දියාවේ තිබුණු විශ්වවිද්‍යාලේ නාලන්දා ලෝකේ පළවෙනි විශ්වවිද්‍යාලය කියා කියනවා නාලන්දා විශ්වවිද්‍යාලේ පටන් ගත්තේ නාගර්ජුන පාදයන් නැත්නම් නාගර්ජුන හාමුදුරුවන් වහන්සේ මේ හිටියා මේ ඊට පසුව උපකුලපති කෙනෙක් මෙතුමාගේ නම නරෝපා නරෝපා කියා උපකුලපති ඉතාම බුද්ධිමත් පොත්පත් ගණනාවක් ලියලා තියෙනවා සහ ওই දර්ශනීය ආගම් පිළිබඳ ඒ විෂයන් පිළිබඳ විශේෂක් හරියට බහුමාන සම්මාන ලැබුවා ඇවිදින පුස්තකාලයක් ඕනෑම පොතක් පිළිබඳ යෙදුමක් පිළිබඳ ඇහුවොත් ආයේ බලන්න නැතුව උත්තර දෙන්න පුළුවන් පැහැදිලි කරලා දෙන්න පුළුවන් මෙතුමා දවසක් නිදාගත්තා හැමදාම නිදා ගන්න ඇති ඉතින් මේ කියන දවසෙත් එතුමා නිදාගත්තා. නින්දෙදි හීනයක් දැක්කා. මේ හීනේ තමයි එතුමා වෙනස් කළේ. හීනේදී කාන්තාවක් දැක්කා. වයසක. ඉතාම අවලස්සන. විරූපී. කාන්තාව මේ විරූපී මහලිය අහනවා නරෝපාගෙන් මේ උපකලපතිතුමාගෙන් දීනෙද්දී ස්වප්නේදී මම ප්‍රශ්නයක් අහන්නද කියලා මුලින්ම ඉතින් මේ රස්සාවනේ ආන ප්‍රශ්න වලට උත්තර දෙන එක කථිකාචාර්යවරේ කුපුකුලපතිවරේ කාචාර්යවරේ මහාචාර්යවරේ ඉතින් ප්‍රශ්නයක් අහන්න බය නෑනේ උනි කෙනෙක් ප්‍රශ්නයක් කියවට අහන්න කිව්වා අන්තිමේ මේ උගති මේ වයසක අම්ම උගත් නැත්තියක් විදිහට පේන්නේ නැහැ බුද්ධිමතෙක් විදිහට පේන්නේ නැහැ උගත් ස්ත්‍රිය වගේ තමයි පේන්නේ දිහිනේ ඇතුළේ දුකා අහන්න කිසි බයක් නැතුව කිව්වා එහු ප්‍රශ්නේ තමයි ඔබතුමා දන්නවද? දන්නවද කියලා ඇහුවා. දන්නවා කියලා. දන්නවා. මොනවද දන්නේ? වචනද නැතිනම් අර්ථයද කියලා. Word or sense. ඒ වචනේද දන්නේ? එහෙ නැත්නම් ඇහි තියෙන අර්ථයම කියන්නේ බෑ කොහොම හරි හරේද දන්නේ. පළවෙනි වතාවට මේ මෙහෙම ප්‍රශ්නයක් මෙතුමගෙන් ඇහුවේ. මා හිතන්නේ කිසිම විශ්වවිද්‍යාලයක උපකුලපතිවරයෙකුගෙන් මෙහෙම ප්‍රශ්නයක් එදා මෙදා තුර කවුරුවත් අහලා නැතුව ඇති. හීනෙන්වත් අහන්න හිතන්නේවත් නැතුව ඇති. මේ හීනෙන් තමයි ඇහුවේ. ඔබතුමා දන්නවා කියන්නේ දන්නේ වචනේද අර්ථේද පළවෙනි වතාවට මෙතුමා හිතන්න පටන් ගත්තා. ඊනේ ඇතුලේ හිතනවා දැන්. ඇත්තටම මම දන්නේ මොනවද? එතකොට මෙතුමාට තේරෙනවා දන්නේ වචන. වචන තමයි දන්නේ. දැන් මෙතන සභාවක් නෙවෙයිනේ දේශන ශාලාවකුත් නෙවෙයි. මාධ්‍යවේදීනුත් නැහැ. ඒ නිසා එක්කෙනා ඉන්නේ නිසා ඇත්තම කියන්න හිතුණා. ඔහු දන්නේ වචන පමණයි. ඇත්තම කිව්වා. සමහර විට සම්මන්ත්‍රණ ශාලාවක ඇහුවනම් දේශන ශාලාවක ඇහුවනම් ওই ප්‍රශ්නේ වෙන උත්තරයක් දෙයි. එහෙනම් මෙතන ඉතින් ලැජ්ජාවකුත් නැහැ. කවුරුවත් වාර්තා කරන්නෙත් නැහැ. කිව්වත් දන්නේ වචන පමණයි. අර්ථයෙන් මේ උත්තරේ දුන්න ගමන්ම අර වයසක විරූපී ස්ත්‍රිය hina වෙන්න පටන් ගත්තා. හරි ලස්සනට hina වුණා. ඒ උපහාසයට නෙමෙයි සතුටින් hina වෙන්න පටන් ගත්තා. පටන්ගෙන ඒ hina වෙන්න පටන් ගන්නකොට ඇය තරුණ වුණා. ඒ hina ඇතුලේ දහිනවලදී එහෙම නෙවෙන්නේ. ඉන්න අය මැරෙනවා, මැරිච්ච අය ඉන්නවා. දැන් hina ඇති. එතකොට ඇය තරුණ වුණා විතරක් නෙමෙයි සුරූපී වෙන්න පටන් ගත්තා. රූමත් දැන් මෙතුමටත් සතුටු. මොකද මේ දීපු උත්තරේ නිසානේ ඇය දැන් සතුටු වෙලා නටන්නේ. ඉනාවෙවි. එයා මෙයාව තව සතුටටපත් කරන්න ඕනි කියලා හිතලා කිව්වා වචන පමණක් නොවේමා අර්ථයක් ගන්නවා කියලා. ඒ උත්තරේ කිව්වා විතරයි අර hina වතුරු දහන් වුණා ඇයගේ ඇය හඬන්නට හා වැළපෙන්නට පටන් ගත්තා. හඬනවා වැළපෙනවා. හඬන්න හා වැළපෙන්න පටන් ගත්ත ඇය නැවත විරූපී වෙන්න වයසට යන්න පටන් කැත වුණා. අවලස්සන නැටුමක් නෑ දැන්. අදහගන්න බැරි වුණා නරෝපට මේ මොකද වුනේ? උපකල්පිතුමාට මේක අදහගන්න බැහැ හීන ඇතුලේ වුණා. උපකල්පිතුමා ඇහුවා මොකද මේ වෙන්නේ? ඇයි ඔබ හඬන්නේ? ඇයි ඔබ අසතුටින් කනගාටුවෙන් කනස්සල්ලෙන්? එතකොට ඒ ස්ත්‍රිය කියනවා ඔබ වගේ උසස් කෙනෙකු බොරු කියයි කියා මාත්‍රේ මුසාවාද කියයි කියා උපකුලපතිවරේ. ඒ නිසයි මට දුක. ඒ නිසයි මං අද දෙයි හීනේ එතනින් ඉවරයි. ඒ කතාවේ හැටියට හීනේ එතනින් ඉවරයි. මෙතුමා උදේ නැගිට්ට පැදුරටත් නොකියා නාලන්දා විශ්වවිද්‍යාලයෙන් අභිනිෂ්ක්‍රමණය කළා. නිකම්ම නිකමෙක් විදියට. නිකම්ම නිකමෙක් විදියට මෙතුමා ගියා. දැඩි කම්පනයක් ඇති වුණා. මේ දන්නවා කියන එක බොරුවක් කියන. මොනතරම් බොරුවක්ද මේ තෙක් කල් කළේ කියන කාරණා. මොනතරම් මුසාවාද ජීවිතයක්ද ගත කළේ. දන්නේ නැතු. අසම්පජඤ්ඤ මුසාවාද කියා කොටසක් තියෙනවා. නොදැන කියන බොරු. මේ දන්නවා කියා කීම නොදැන කියන බොරුවක්. දන්නවා කියා කීම බොරුවක්, හැබැයි නොදැන කියන බොරුවක්. බව අන්න හීනේ ඇතුළේදී දැනගන්න ලැබුණා. ත්‍රිහීනයක් අපි කියන්නේ හීනයක්. නිදාගෙන නැහැ. ඒ නින්දේ දුටු හීනෙන් එතුමා අවදි වුණා. අවදි වුණේ ඒ නින්දෙන් නෙමෙයි, එක්තරා මට්ටමක අවිද්‍යා නින්දෙන් එතුමා අවදි වුණා. මෙතුමට දැනගන්න ඕනේ නා. දැන් දන්නේ නැහැ. දන්නේ නැති බව දැනගත්ත ගමන් එතුමා සැබෑ ඥානය දැකීම කුමක්ද කියා හොයාගෙන යන්න පටන් ගත්තා. නිල නිවාසය අතහැරියා. නිල රතය තිබ්බනම් අතහැරියා. තනතුර අතහැරියා. වැටුප අතහැරියා. විශ්‍රාම වැටුප තිබුණනම් අතහැරියා. මේ සියල් මොනතරම් කම්පනයක් ඇති වෙන්නද? එහෙම කරන්න. හීනයනේ මතකත් නෑ බොහෝ විට අපිට හීන උදේට. හීනයක් කියලා අතහැරලා දාන. එහෙම නැත්තම් පලාපලහන්ට යනවා. සුභාසුභයි කිසිවක් නෑ මෙතන. ඒ ගියේ ගමන ගැනත් හරි ලස්සන කතන්දරේ තියෙන්නේ. නමුත් ඒක අපි වෙන දවසකට කියමු. මෙතුමා ගියාම ගිල මුණ ගැවුනේ තිලෝපා කියන ගුරුවරයා. තිලෝපා කීවා මා ඔබ එනකල් බලාගෙන ඉතියි. දැන් මෙයා ඉතාම ලස්සන සිදුවීමක් ගුරුවරයෙකු ශිෂ්‍යයා එනතුරු බලාගෙන සිටිනවා. රසවත් යමක් ලැබුණාම එය බෙදාගන්න සුදුසු කෙනෙකු එනතුරු අම්මා කෙනෙක් තමගේ දරුවා එනතුරු බලන් ඉන්නවනේ. අනේ වගේ මෙතුමා ඒ යටතේ භාවනා ඉගෙනගෙන මුනිවරයෙකු බවට පත් වුණා කියලා තමයි ඒ ඓතිහාසික වාර්තාවල කියවෙන්නේ. ඒ පරම්පරාව, ඒ මුනි පරම්පරාව දිගටම ආවා. ඉන්දියාවෙන් පටන් ගෙන තිබ්බතේට ගිහිල්ලා තිබ්බතෙන් ආපහු නේපාලයට ඉන්දියාවට ආවා. චීනෙටත් ගියා. ඒ මුනි පරම්පරාව. මේක පටන් ගන්න කොතනද? අර හීනේ. හීනේ මොකද්ද? දන්නේ වචනද තේරුමද? හිතවතුනි මේ ප්‍රශ්නය අපෙන් කවුරුවත් හීනෙන් ඇවිත් අහන එකක් නෑ, අහන එකක් නෑ. ඒ නිසා අපි අපෙන්ම අවදියෙන් ඉන්න විට අහගන්න ඕනේ. කවුරුවත් අහන කල් බලන් ඉන්න එපා. අපි අපෙන්ම නැවත නැවත ඇසිය යුතු දෙයක් අප දන්නේ වචනද නැතිනම් වචන හා අර්ථේද, මේ දෙකමද නැත්නම් වචන පමණ? ඕනෑම වචනය සිහිය, සමාධිය, සීලය, දානය, නීවරණ ඕනෑම වචනයක් කරන් බලන්න. දන්නවා නොදන්නේ දන්නවා. හැබැයි දන්නේ මොකද්ද? වචනේද අර්ථේද? අත්දැකීමද දන්නේ නැතිනම් නිකම්ම නිකං හඬක්ද දන්නේ? හැබැයි වචනේ අර්ථකථනය කරන්න දන්නවා. ඒ දන්නේ නැත්තේ නෑ. සිහිය කියන්නේ කුමක්ද? ඒ අර්ථකථනයක් දෙන්න පුළුවන්. අර්ථකථනය එකක්, අත්දැකීම තව එකක්. අර්ථකථනයට දන්නේ, අත්දැකීමද දන්නේ. මේ ප්‍රශ්නේ අප අපෙම නැවත නැවත විමසන කල්ලි හිතවතුනි ගැඹුරු කම්පනයක් ඇති වෙනවා. ඒ කම්පනේ අනිවාර්යයෙන්ම ඇති කරගත යුතුයි. එහෙම නැතිනම් වෙන්නේ මේ අර්ථකථන ඇතුලේ අප හිර වෙනවා, හිරකරුවෙකු බවට පත් වෙනවා. තව 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 තවත් හිර වෙනවා. හිර වෙලා අර ශුද්‍ර ජීවියෙකු වෙලා පුංචි බිත්තර කටුවක් ඇතුලේ විශ්වය ගැනම දන්නවා කියන විශ්වයම අත්දකින්නවා කියන මායාව, මිත්‍යාව ඇති කරගෙන ඒට රැවටිලා ඉන්න. විශ්වය කියන්නේ වචනය. විශ්වය දැකලත් නෑ. දකින්න එන්න එපා එළියට. මේ කටුව කඩාගෙන එළියට එන්න ඕන. ඒ වෙනුවට තව තව කටු වටේට ඇති කර ගන්නවා නම්, තව තව බිත්ති බැඳ ගන්නවා නම් මේ කූඩුව, ඉර කූඩුව වටේට, කවදාවත් ඒ විශ්වාලෝකය දකින්න ලැබෙන්නේ තව තවත් සංසාරයේ සිරකරුවෙක් වෙන්නේ. ඒ නිසයි ශාස්ත්‍රූන් වහන්සේ කිව්වේ තුච්චෝ පෝටිලෝ. පෝටිල ස්වාමීන් වහන්සේට පමණක් නොවේ, අපටත් සාධාරණයි. අප ගැනත්, අප ගැන ඇහුවත් ඔයිට වැඩිය වෙනස් දෙයක් උන්වහන්සේ දේශනා කරයි කියලා හිතන්න බෑ. කතා කරන මටත් සමහර විට හුඟක් දෙන සමහර කෙනෙකුටත්. මේ ශාස්ත්‍රූන් වහන්සේගෙන් ඒ ගෞරව උපාධිය ලබා ගැනීම එක්තරා ගෞරවයක්. මොනවා හරි තුච්චෝ පෝට්ලෝ කියලා හරි අහගන්න ලැබෙනවනේ, ඒක ලොකු දෙයක්. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුවි. එයින් හරි කම්පනයක් ඇති වෙන්න. එක එකින්ට නෙමෙයි, මෙහෙම බුදුරජාණන් වහන්සේ මට මෙහෙම උපාධියක් දුන්නා කිය. එයින් ලොකු කම්පනයක් ඇති වෙන්න ඕනේ. කම්පනිය තමයි හරවන්නේ. හරවන්නේ දැනුමින් දැකීමට. දැනුමින් එන්න දැකීමට. ඒ කෝණයෙන් අපි ටික වෙලාවක් භාවනානුයෝගී වෙමු. සාකච්ඡාවට පොරොත්තුව වචන අර්ථකථන වචන ධන අර්ථකථන සමානයි දැනුමට ඥානෙට. අද්දකී මහා අවබෝධය සමානයි දැකීමට. බලමු ගැඹුරින් ගැඹුරට විමසමින් අපේ අර්ථකථන වචන හා අර්ථකථන වල සිරකරුවන්ද නැතිනම් අද්දකීම් හරහා නිදහස් වූවන්ද නැතිනම් නිදහස් වෙමින් සිටින්නන්ද බලන්න. දන්නවා කියා හිතන ඕනෑම වචනයක් සරල හෝ ගැඹුරු ඕනෑම වචනයක් අරගෙන ඒ වචනය කොහොමද අර්ථකථනය කරන්නේ, තේරුම් ගන්නේ, කාට හරි තේරුම් කර දෙන්නේ, ඒ හැකියාව මොනතරම් තියෙනවද? මනතරන් දුරට අත්දැකීමක් බවට පත් කරගන්න පුළුවන්ද? නිකම්ම මතු පිටින් අප දන්නේ වචන පමණයි, අත්දැකීම් නෑ කියා හිතනවා වෙනුවට ගැඹුරින් ගැඹුරට සොයා බලන්න. දන්නවා කියා හිතන ඕනෑම කාරණයක් කරගෙන, දන්නේ වචන හා අර්ථකථන පමණද නැතිනම් අත්දැකීම්ද? ඒ විමසීම කරගෙන යමින්ද සාකච්ඡාවටමු. මේ ඒ විමසීමට කෙටි උත්තර නෑ, ඔහෝ නෑ. මෙතන සිදුවිය යුත්තේ පරිවර්තනයක්, ප්‍රශ්නයක් නොවේ උත්තර හොයන්න. සා නැවතීමක් නැ සෙවීමේ, ටිකටම සොයමින් එන්න සාකච්ඡාවට. බෙදා ගන්නට වහන්ට යමක් තිබෙනවා නම් සිහියෙන් බුද්ධියෙන් කතා කරමු.
තෙරුවන් සරණයි ආචාර්යතුමනි, විශ්වාලෝකණය කියන දේට විස්තර කරලා දෙන්න පුළුවන් ද ආචාර්යතුමනි?
ඒ අප දැන් උදාහරණයක් විදිහට උදාහරණයකින් පැහැදිලි කළොත්, හිර කූරුක අඳුරු අන්ධකාර හිර කුටියක සිටින කෙනෙකුට පේන්නේ බිත්ති ටික විතරයි. හැල්ලුවක් දැනෙන්නේ, ස්පර්ශ වෙන්නේ බිත්ති පමණයි. ඉතින් වෙන දැක්මක් නැහැ. හැබැයි එයාට හිතෙන්න පුළුවන් මේ තමා ලෝකය, මේ තමා ලෝකේ කෙලවර, ලෝකේ පටන් ගන්න මේ බිත්තියෙන් අර බිත්තියෙන් ලෝකේ ඉවර වෙනවා. උඩින් බැලුවත් අතේ ඉස්සුවාම වහලේ වදිනවා නම් ඒ තමා ලෝකේ, ලෝකේ උඩ කෙලවර, මේ තමා යට කෙලවර. දැන් ඔහොම දකුණ වම උතුර නැගෙන ඔය විදිහට ඔය දිසා හතරටම හදාගන්න පුළුවන්. එහෙම හදාගෙන මේ තමා ලෝකේ, මේ තමා විශ්වය කියලා කියන්න පුළුවන්. මා විශ්වය දන්නවා, ලෝකේ දන්නවා, මේක කළුවරයි, හරි පුංචි, අයෝ මේක මේ ඉතර දෙයක් නෙමේ. අත් දෙක දෙපැත්තට දිග ඇරියාම ඒ උතුරයි දකුණයි, වමයි දකුණයි, උඩයි පහළයි සියල්ල මට ස්පර්ශ කරන්න පුළුවන්. අතමුලක් වගේ කියන සාමාන්‍ය හැම කෙනෙකුගේම තුලම මේ දිට්ඨිය තියෙනවා. පුදුන් හැම කෙනෙකු තුලම දන්නවා කියන්නේ මෙන්න මේ යමක් පිළිබඳ මේ වචන ඇතුළේ හිර වෙලා, අර්ථකථන ඇතුළේ හිර වෙලා සිටිමින් දන්නවා කියලා හිතනවා. දන්නේ මොනවද? ඔය වචන දිට්ඨිය විතරයි. විශ්වාලෝකණය කියන්නේ පිට දැන් එළිය ඉන්න කෙනෙකුට පේනවා ඊට වැඩිය ලොකු ලෝකයක්. ආලෝකයේ පේනවා. එයාට එකම පේනවා මේ මිනිස්යා මේ පුංචි ඉර කූඩුවක් ඇතුලේ ඉඳගෙන එයා කෑ ගහනවා, දන්නවා කියලා. අරක දන්නවා, මේක දන්නවා, උඩ පැත්තක් දන්නවා, යට පැත්තක් දන්නවා, මේ වමක් දන්නවා, දකුණක් දන්නවා, උතුරයි, මේ සියල්ල දන්නවා කියන එක. මෙලෝ දෙයක් දන්නේ නැහැ, දැකලා නැහැ. දන්නවා කියන්නේ දකින්නට. මේ කිසි දෙයක් දකින්නේ නැතුව කියනවා නම් කෙනෙක් මේ කෙලවර දැක්කා, ආරම්භය දැක්කා, මුල දැක්කා, අග දැක්කා කියලා. ඒ විහිළුවක්. එහෙම ඇරෙලි ඉන්න කෙනෙකුට ඇති වෙනවා ලොකු අනුකම්පාවක් ඒක. දැන් යා කියන්න පුළුවන් කඩාගෙන එළියට එන්න. මෙන්න මේ තැන් තව කියන්න පුළුවන් මේ එළියේ බලන කෙනෙකුට මේ කූඩුවේ දුර්වල තැන කොතනද? දැන් විතරයක් නත් හදන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. හැමතැනින්ම ඉරිපුවට කරන්නේ නැහැ. ඒ වගේ එළියෙන් බලපු කෙනෙකුට පේනවා මේක දුර්වල තැන් කොයිද, පුරුල් වෙලා තියෙන තැන් කොයිද. ඒ වගේ තැනකට හයියෙන් තට්ටු කරලා කියන්න පුළුවන් ඇතුළේ ඉන්න හිරකාරයන්ට මෙතනින් පොඩ්ඩක් තල්ලුවක් දැම්මොත් මේ මහන්සි වුණොත් මෙතනින් ගුලක් හදාගෙන, දොරටුවක් හදාගෙන එළියට එන්න පුළුවන්. මේ එළියට ගන්න බැහැ. ගන්න බැරි මොකද මේ හිර කූඩුව හිරකාරයා විසින්ම හදාගනු ලබන දෙයක්. කවුරුත් හැදූ හිර කූඩුවක් නෙමෙයි. කවුරු හරි හැදූ හිර කූඩුවක් නම් කාට හරි පුළුවන් ඉන්න කඩලා ගන්න. එහෙම නැහැ. මේ සිතිවිලි වලින්, දිට්ටි වලින් හදාගන්න දෙයක්. එහෙම දෙයක් පිට කෙනෙකුට කඩන්න බැහැ. කඩලා මෙයා එළියට ගන්න බැහැ. විතරයක් කරන්න එළියට ගත්තට හිර කූඩුවක් කරන්න එළියට ගන්න බැහැ. හැබැයි කඩන්න ඕන තැන කොතනද කියලා කියන්න පුළුවන්. ඒක කූඩුවෙන් කූඩුවට වෙනස්. එහෙම එළියට ගත්තාම දුර්වල තැනක් වෙන්නලා එයාට එතන ඉරිංගල එන්න පාර කියලා. එහෙම එළියට ගත්තාම එළිය තාම කියලා තේරෙනවා. දන්නවා, දැක්කා කියලා හිතන විදිහට මනතරම් බොරුවක්. ආලෝකේ නොදැකනේ දැක්කා කියන්නේ. ආලෝකේ තියෙන්නේ පෙර දකින්න. දැනීමයි දැකීමයි අතර තියෙන වෙනස තියෙනවා. ඒ කාරණේ කියන්න තමයි ඔය වචනේ භාවිත කරන්නේ.
බොහෝ පින්කාර ඇරෙතුනේ. අවසරයි ගුරුතුමනි.
ඔව්.
අපි ගොඩක් වෙලාවට අපේ අත්දැකීම් ගැන විමර්ශනයක් කරන්න උත්සාහ කරනවා. මොන අත්දැකීමක් ලැබුණත් ඒ අත්දැකීම මොකද්ද කියලා අඳුරගන්නවා. ඊට පස්සේ විමර්ශනයක් කරන්න. මට දැනෙන්නේ හුඟක් වෙලාවට අපි කරන්නේ ඒකෙන් අපේ අත්දැකීමෙන් අපි රූපයක් හදාගන්නවා. ඒ රූපයක් හදාගත්තම ඒක වචනයක් දැකීමක් නෙවෙයි. ඉතින් අපි දකිනවා කියලා දකින්නේ දැකීමක් නෙවෙයි. මම දකිනවා දැන් ඔබ වහන්සේ ඔබතුමාව. හැබැයි මම දැකින්නේ ඇත්තම ඔබ නෙවෙයි. දකින්න රූපයක් අරගෙන හදාගෙන මගේ දැනීම් කියලා හදාගන්නවා. දැකීමක් කියලා මම දකින්නේ ඒකයි. හැබැයි එහෙම දකිනවා කියන්නේ අර කියපු සංස්කාරයෙන් හදාගෙන අපි ඒකේ තවත් ඇතුළේ යෑමක් නෙවෙයි. එහෙම නැතුව දැකීමක් කියන්න බෑ නේද? එහෙම දැකීමක්
ඒක තමයි. ඒ ඔය අර ඉරකූඩු ඇතුළේ ඉඳගෙන හිතේ තින්න පුළුවන්. අත දික් කරාම මොනවාරි අහුවෙන අමුණු දෙයක් ගැන හිතනවා. අනිත් පැත්තට අත දික් කරාම උඩ පැන්නාම ඔලුව වැදුනාම ඒ ගැන හිතනවා. මේ සිතීම තුල මෙහෙම එකක් වෙන්න පුළුවන්. මේවා වීදුරු වෙන්න පුළුවන්, දීමන්ත වෙන්න පුළුවන්, මොනවාරි හිතන්න පුළුවන් කලු කරලා හිතනවා. ඒ සිත සිටීම එකක්. ඒ සිතීම තුලින්ම තමයි හිතන හිතන්න තව තව තමන්ගෙම ඔබතුමා කිව්වා වගේ සංකාරවල හිරකාරුවේ වෙනවා. තව තව ඉර වෙනවා. එය නෙමෙයි ඉතින් අපිට ලැබෙන අත්දැකීමක් ගැන තමයි හිතන්නේ. මේ උද්දපන්නාම ඔළුව වැදනාම ඒ ගැන හිතනවා. මොකක් වෙන්න ඇද්ද කියලා හිතනවා. ඒකට මවා ගැනීම එන්නේ. අනුමානයන් මවා ගැනීම එනවා. මේක ලස්සන කතාවක් කිව්වේ. මේ අත්දැකීම ගැන හතර විදිහකට හිතන්න පුළුවන්. ඒක ගැන අපි වෙනම දවසක කතා කරමු. සමහර ඊළඟ දවසේ කතා කරමු. මේ හතර විදිහක මන්ති කියලා අත්දැකීමක් පිළිබඳ. තුන් විදිහකින්ම දැකීමක් ඇති වෙන්නේ. ඇති වෙන්නේ එක විදිහකට. හැබැයි තුන් විදිහකට කෙරෙනවා. කරන්න පුළුවන්. තුන් විදිහේ තවත් විදිහ ඇති. නමුත් ජනප්‍රියම තුන් විදිහක් තියෙනවා. දැන් නැතුව හේ ඉඳක් පුළුවන් අතේ බකන් නිලාගෙන අයියෝ වදිනනේ ආයෙ උඩ පයින් හොඳ නැහැ කියලා හෙමින්දක් පුළුවන්. එහෙම හිතය කියලා නිදහස් වෙන්නේත් නැහැ. අවබෝධය ලැබෙන්නේත් නැහැ. එතකොට තව තුන් විදිහක් තියෙනවා. ඒ විදිහට හිතුවා කියලා ලැබෙන්නේත් නැහැ. දැකීම ඇති වෙන්න පොලිසි දෙයක් තියෙනවා. කොහොම හරි ඔබතුමා කියපු කාරණේ හරි වටිනවා. අත්දැකීමක් ගැන ඔහේ සංකල්ප හදාද හිතේ හිටියට එක එක පොත්වලින් කියපු සූත්‍ර අරගෙන මේක තමයි මේ අර්ථකථන දිදී හිටියත් නම් වැඩක් නෑ. අර්ථකථන නෙමෙයි දෙන්න ඕනේ. ඒ අත්දැකීම විශ්ලේෂණය කළ බලන්න. එතන බැලීමක් කරන්න ඕනේ. අඩු සිතිවිලි ප්‍රමාණයකින් වැඩි දැකීමකට එන්න ඕනේ. දකින්න දකින්න සිතිවිලි අඩු වෙන්න ඕනේ. වැඩි වෙනව නෙමෙයි. සිතිවිලි අඩු වෙනවා, දැකීම වැඩි වෙනවා.
දෝකින්
කියන්න දේවල් තියෙනවද අහන්ට?
සරසන බුදුහාමුදුරන්ගේ බොහෝ ධර්ම දේශනාවල උපමා උපමේය කතන්දර සිද්ධි අද්දකීම් බොහොමයක් තියෙනවා. දැන් ඒවා හෙනකොට අපගේ තද්දකීම් මතුවෙන්න පටන් ගන්නවා. එතකොට වැඩිපුර දැනුමට වඩා අර හැඟීම් දැකීම් එහෙම නැත්නම් හදවතට කිට් වෙන ගතියක් තියෙනවා. මම කියන්නේ උත්සාහ කරන්නේ අර තර්කයට වඩා බොහෝ දේශවල තියෙන උපමා උපමේය සිද්ධි යන ආදී දේවල්. කියන්නේ වර්තමානයේ තමයි නිකන් තර්කයක් කරන් ධර්ම දේශනාවක් කරන. ඒක වදින්න. ඒක දැනුමට හොඳයි. හැබැයි අතන අතෙන්ට අවධානය යොමු කළොත් වැඩිපුර අත්දැකීම තමාගේ අත්දැකීම බවට පරිවර්තනය වෙනවා ඒ උපමා උපමා දැමීම නිසා. ඒක බොහොම සංවේදී නේද සරේ දේශන ක්‍රමය. මොකද තවත් නැකට මං කාරණාවක් එකතු කළොත් දැන් සරේ ධර්ම දේශනා ගත්තත් මේ පොතපත්වල තියෙන එක දෙක තුන විදිහට නෙමෙයි යන්නේ. ඒ වෙලාවේ මතක් වෙන සිද්ධියක් උපමාවක් උපමේයක් කතන්දර කාරණා ටිකක් අරගෙන කියනවා. සමහර වෙලාවට මම අද දවසේ දැවන ප්‍රශ්නයක් සර්ගේ මොහේ පිට වෙනවා. මට හිතක් ගන්න බෑ ඊයේ හැමාවෙ කියලා. හැබැයි ඒක දේශන විලාසයෙන් කළා නම් ඒක ඉන්නේ සෙන්සිටිව් නෑ. අර අද්දකීමට ගොඩක් කිට්ටුයි. ඉතින් මට හිතනවා අද දේශනේ අර වචන සහ දැනීම කියන වෙනස මට හොඳින් පැහැදිලි වුණා. ඒ කියන්නේ අද්දකීම හරහා දේශනේ යනවනම් මමත් සමීප වෙනවා. නමුත් අර පොතේ තියෙන තර්කයේ ඒ කියනවා ඊට පස්සේ B කියනවා ඊට පස්සේ C කියනවා ඒ තර්කාට වඩා අර අද්දකීම හරහා ගියොත් ගොඩක් සෙන්සිටිව් නේද හදවතට.
අනිවාර්යෙන්ම උන්වහන්සේගේ ශාස්ත්‍රුන් වහන්සේගේ බොහෝමයක් දේශනා ආදරණීය ආමන්ත්‍රණයක්. සමහර දේශනා තිබෙනවා බුද්ධියට කළ දේශනා බුද්ධිමය ප්‍රශ්නවලට දුන්න උත්තර. නමුත් බොහෝමයක් දේශනා ආදරණීය ආමන්ත්‍රණයක්. හරියට මේ ඉසේරදී තියෙන කෙනෙකුට තෙල් ටිකක් ඔලුවේ ගන්නවා වගේ නැති වුණ තියෙන කෙනෙකුට මේ බුද්ධිමය පැත්ත අඩුයි. පොන්චි කාරණා ටිකක් තියෙන්න පුළුවන් මේක මේ බිලා මුලඟේ ඊතල හුලඟ වදින් දෙපා එළවතුර බොන් දෙපා ඉති පුංචි දැනුමක් එතන ඇති. නමුත් ඒ පුංචි දැනුමයි වැඩි ආදරණීය ආමන්ත්‍රණයකුයි තියෙන්නේ. හැබැයි මේවා වාර්තාගත වුණාට පස්සේ අර ආදරණීය ආමන්ත්‍රණය නැති වෙනවා. ඒ තමයි ප්‍රශ්නේ. ඒ ආදරය තියෙන්න බෑනේ. කරුණාව දයාව පොතක තියෙන්න බෑ. ඒක පොත්වල නෑ. වචන තියෙන්න පුළුවන්. හැබැයි ඒ හැඟීම ඒ සුවඳ ඒ ස්පර්ශය ඒ ලස්සන නෑ පොතක. පොතකට ගිය ගමන් නැති වෙනවා. පටිගත කිරීමකදීත් අඩු වෙනවා. ඉතින් සජීවීව තියෙනකොට තමයි වැඩි වෙන්නේ. හොඳටම තියෙනවා. හැබැයි නැති වෙලා නෑ. ඒ නැති වෙලා නැති නිසා තමයි අද උනත් ඔබතුමා කියව කාරණේ සනාථ වෙන්නේ දේශනයක් කියවන විටද. බුද්ධ දේශනාව කි මොනතරම් උපමා තියෙනවද උදාහරණ තියෙනවද අතීත කතන්දර තියෙනවද ටිකක් කවි ශෛලියෙන් කළ දේශනාවක් තියෙනවද ගාථා විදියට එක පාරක දේශනය නවත්තලා ඒක රිද්මේ විඳිනවනේ රිද්මේ තර්කයක් කවියෙන් කරන්න බෑනේ. කවි තර්ක නැහැනේ. කවි වාද තිබ්බට තර්කයක් කරන්න බොහොම රළු පරළු වචන වලින් තමයි තර්ක කරන්නේ. ගාථාවකට ආගමන්න ඒ තර්ක කතාව නෑ. එතනදී ඊට වැඩි හදවතට කරන ආමන්ත්‍රණය. බොහෝ දේශනාවල ගාථා එකක් දෙකක් හරි ඇතුළත් වෙනවා. නැත්තේ මේ අර හදවතට තමයි වැඩිපුර කතා කරන්නේ නේද? බුද්ධියක් ඕනේ. ඒ කියන්නේ ඕනකට වැඩි බුද්ධිය. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒතර ඒ අඩු කරලා මේ අද්දකීම් පැත්තට හදවතනේ අද්දකීම් අප කලින් කිව්වේ විඳවන්නේ හදවතනේ. එයාට තමයි ඕනේ මේ විඳවිල්ලෙන් එළියට එන්න. ඔළුවට ඒව අවශ්‍යතාවයක් නෑ. ඔළුවට ඕනේ තව තව තර්ක කරන්න විතර්ක කරන්න හොයන්න බලන්න. ඉතින් ඒ වෙනස කරන්න පරිවර්තනයේ ඔළුවෙන් හදවතට කියන්න තමයි බොහෝ දේශනා කළේ. හදවත ඇතුළෙන් බදාගෙන හිටිය කෙනෙක් එතනින් ඔළුවට ගෙනියන්නත් කරපු දේශනා තියෙනවා. නැත්නම් නමුත් වැඩිපුර තියෙන්නේ මොකද මිනිස්යාට තියෙන පොදු ප්‍රශ්නයක් තමයි ඔය සිටිවිලි ප්‍රශ්නේ. ඉතින් අද කියන්නේ
එතනදී සර් අපිට උගන්වනෝනේ මෙනෙහි කිරීම කියන කාරණේ. ඒ මෙනෙහි කිරීමේදී අපි කිසියම් තර්කයක් හදා ගන්නවද?
ඒක තමයි මෙනෙහි කරන්න පුළුවන් ඒක ක්‍රමයක් තමයි තර්ක කර කර සිටීම. මෙහෙමනම් හරි වෙන්න ඕනේ. එහෙමනම් තර්කයේ කියන්නේ තර්ක විද්‍යාව කරන සරලම මූලධර්මයන් ඒ සමානයි B, B සමානයි C නම් A, Cට සමාන වෙන්න ඕනේ කියලා තර්ක විද්‍යාවේ තියෙන බොහොම සරලම උපන්‍යාසයක් ඒ තර්කයේ හඳුන්වා දෙන්නේ. A Bට සමානයි, B Cට සමානයි නම් A Cට සමාන වෙන්න ඕනේ කියලා. A C දෙන්න දන්නේ නැහැ. ඒ දෙන්න සමාන කරලා බලල නැහැ. තර්කයේ කරන්නේ ඒක. A Bට සමාන නම් B Cට සමාන නම් එහෙනම් A Cට සමාන වෙන්න ඕනේ කියලා ඔන්න උපකල්පනයක් කරා. අදාළනේ A මත දිගට හිතනවා. ඒ මෙහෙ කිරීම නෙමෙයි යෝනිසෝමනසිකාරය කියන්නේ. මේ A දිහක් බලන්න ඕනේ හොඳට C දිහක් බලන මේ දෙන්න අරගෙන බලන්න ඕනේ ඇත්තටම මේ දෙන්න සමානද කියලා. B ඕනේ නැහැ. B අයින් කළාම දාන්න. තරකයක් නෑ මෙතන. ඒ සීරි ඍජුව දෙන්නව මුල ගස්සල බලනවා දෙන්න සමාන. සමාන සමාන නැත්නම් නෑ. ඉතින් ඒ කතන්දරේට මේ තරකයක් නෑ. ඔය මෙනී කිරින තරකයකට එන්න එපා. තරකයකට આવොත් අත්දැකීම නැති වෙනවා.
ඒක දඬුන එක දැන් සමාජීයටපත් උනාට පස්සේ
කඩියක් ප්‍රබුතුම හයියෙන් කියන්න පුළුවන් දැන් නැත්නම් මයික්
එක ඔව් අපි සමාජීයටපත් උනාට පසුව දැන් එතනින් එහා ඥාන දර්ශනයට ගොඩ වෙන්න ඒ යෝග්‍යා විසින් හිතාමතාම සමාධිය මෙහෙවනවද එහෙම නැත්නම් සතියෙන් සමාධියදී තවදුරටත් බලාගෙන ඉන්නවද?
සමාධිය මෙහෙවන්න ඕනේ. හොඳම ඒ වාහනයෙන් සමාධිය ඒ සමාධිය වාහනයක් කරගන්න. එහෙම නැත්නම් සමාධිය නැවතුම්පලක්. සමාධිය නැවතුම්පලක් නම් ගමනක් නැහැ ඉන්නහට. හැබැයි මේ ඥාන දර්ශනයේ ඒ යන යෝගියාට සමාධිය නැවතුම්පලක් නෙමෙයි ඒ වාහනය. ඒ නිසා මේ එක මෙහෙවන්න ඕනේ. මෙහෙ වීමෙන්ම තමයි ඒ ඥාන දර්ශනයේ පැත්තට මෙහෙවුවොත් ඥාන දර්ශනේ පහළ වෙනවා. වෙන පැත්තකට මෙහෙවුවොත් ඒ මෙහෙයු පැත්තට ඇති තියෙන දේක් තමයි ලැබෙන්නේ. ඉතින් සමාධිය කියන්නේ සිහියත් ඒ සමාධියේ ඇතුළත්. සමාධියේ සංයුතිය බැලුවාම සිහියත් තියෙනවා. සමාධියයි සිහිය දෙකක් නෙමෙයි. සමාධිය කියන වචනේ ඒ අත්දැකීම අරගෙන බැලුවොත් ඒ අත්දැකීම ඇතුලේ සිහියක් තියෙනවා. සිහිය නැති සමාධි නෑ. ඒවා සම්මා සමාධි වෙන්නේ නෑ සිහිය නැත්නම්. මිච්ඡා සමාධි තියෙන බුලත් මිච්ඡා සමාධි නෙමෙයිනේ අපිට ඕනේ සමාධිය කියලා දහමේ කතා කරොත් ධර්ම මාර්ගයේ ඒ අනිවාර්යයෙන්ම සම්මා වෙනවා. හා ඒ ඇතුලේ සිහිය තියෙනවා. සහ තවත් කාරණ සිහි විතරක් තියෙනවා නේ ඒක සතියේ කියන්නේ සමාධිය කියන්නේ බෑනේ සතියක් තියෙනවා ඒකාග්‍රතාවක් තියෙනවා කියන්නේ අවදිමත් බවයි අවධානයයි දෙකම තියෙනවා සහ කිසි තැනක නතර වෙන්නේ නැතුව මේක හරියා මම දැනගත්ත එහෙම නතර වෙන්නේ නැතුව ලැබෙන සෑම අත්දැකීමක් කෙරෙහිම උපේක්ෂා සහගත වෙන ගතිය උපේක්ෂා සහගත වෙනවා කියන්නේ ශනික තීරණ වලට එන්නේ මම දන්නවා හරි මේ දෙය දැනගන්න දෙයක් නැහැ කියලා හිමෙන්නේ නැහැ. එයා විවෘතව සිටින ගතිය. ඒකට මේ ලක්ෂණ තුන මේ අත්දැකීම් තුන එකට එක ප්‍රමාණයට පිහිටීම ලැබීමට තමයි ඔය සමාධි කියන වචනේ පාවිච්චි කරන්නේ. මේක වචනයන්නේ සමාධි මේ කාරණාදී
ගොඩක් පින්ස
හොඳයි අපි තව ප්‍රශ්න තියෙනවද?
අවතරයි ගුරුතුමනි මේ සමාධියේ සමහර අවස්ථා තියෙනවා ද අපිට කිසි දෙයක් කරන්න බෑ. ඒක නිකන් මේ අඳුරු ලෝකයකට එක්හුණා වගේ ගතිය. සමාධියේ සමහරක් අවස්ථා තියෙනවා. ඒ කියන්නේ සමහර විදිහට සමාධි වුණාම තේරෙනවා. අපිට සමාධි වුණා කියලා දැනෙනවා. අපේ හිත මොකද්ද කියලා දැනෙනවා. ඉතින් ඔය දෙවිධියම සමාධියක් කියලා මම විශ්වාස කරනවා. ඉතින් ධ්‍යානයක් නෙවෙයි සමාධියක් කියලා. මේ ඉතින් ඒ එහෙම සමාධියකට පත්වෙච්ච කෙනෙකුට හිත වෙනස් කරන්න බෑ. හිතක් හිතන්නත් බෑ. එතකොට අර ඔබතුමා කියපු විදිහට ඒ සමාධියෙන් වෙනස් දෙයක් කරන්න බෑ. ඒ මගේ දැනීම.
ඔය ඉතින් ඉතන ඉන්න පුළුවන් ඒක විවේකයක්. ඒ විවේකේ ඕනේ. නිින්ද වගේ අපිට විවේකයක් ඕනේ. නිින්ද ඕනේ. ඒ වගේ ওই සමාධිය ලොකු විවේකයක්. ඒ නැවුම් බවක් ඇති වෙනවා හිතට. ඒ සමාධියෙන් ඊට පස්සේ කොයි වෙලේ හරි එළියට ආවම අර ගියපු කෙනා නෙමෙයි. ඊට වැඩිය බොහොම සංවේදී තීක්ෂණ දැනුමක් තියෙන තීක්ෂණ අවධානයක් තියෙන කෙනෙක් තමයි එළියට එන්නේ. ඉතින් ඊට පස්සේ ඕනනම් ওই ටික කරගන්න පුළුවන්. ඔය දැකීමට එන්න පුළුවන්. හැබැයි මේ ඔතන තියෙන ගැටලුව තමයි ඔය එය අබ්බෙහිවීමක් වෙන්න පුළුවන්. දැන් ඔබතුමා තේින් පුළුවන් උනාට ඕනලාට ගිහිල්ලා ඕනෙලාට එන්න ඕ ගිහිල්ලා ඕනෙලාවට ගිහිල්ලා ඕන කාරණේ පැත්තකින් තියලා ගිහිල්ලා එනවනේ. ඉතින් ඒ උනාට පස්සේ අබ්බෙහිවීමක් වුණොත් එහෙම පාලනයක් නැති වෙනවා. එතකොට අර අනිත් සමාධියට එන්න බැරි වෙනවා. ඒ සහගත ගමම්ම ඔතෙන්ට තමයි. ඒ නිසා මේ අර ඔබතුමා කිව් කලින් සමාධියට ඉන් වැඩි වැඩක් ගන්න. ඒක තාම දිනවනේ සමාධියට වැඩෙනවා. ඒ සමාධියෙන් ගන්න පුළුවන් ප්‍රයෝජනේ ගන්න. මේ සමාධියට ගියාට කමක් නෑ. හැබැයි ඊටමතා යනවා නම් අර සමාධියට යන්න හා එතනින් ගන්න තියෙන වැඩේ කරගන්න ඒ සමාධිය තාම සජීවීව සක්‍රීයව තමන්ගේ පාලනය ඇතුලේ තියෙන මේ කුංචි කාලේ.
ගුරුතුමනි දැන් ඇත්තටම අපි සමාධිමත් සිතකින් දැන් ඔබතුමාගේ දේශනය අහන් ඉන්නවා නම් අවදියෙන් එතනදී ඥාන දර්ශනය ඇති කර ගැනීමට පහසුවක් තියෙනව නේද ගුරුතුමනි?
අනිවාර්යයෙන්ම මේ සිහියෙන් අවදියෙන් අවධානයේ හා විවෘතව අහන්න ඕනේ. ඒකම සමාධියේ ලක්ෂණ. දැන් සමාධියේ ලක්ෂණ තුනක් තියෙනවා. මේ ලක්ෂණ තුන ඕනේ එහුම් කන් දෙන්න. අවධානයේ තියෙන්න ඕනේ, අවදිමත් බව තියෙන්න ඕනේ, ආ උපේක්ෂා විවෘත වෙන්න ඕනේ. පළවෙනි වාක්‍ය අහනකොටම හරියටම හරි ඇත්ත තමයි කියන්නේ නැත්තම් මේක නම් වෙන්න බෑ. නැත්තම් මේක කලිනුත් කියලා තියෙනවා, අලුත් දෙයක් නෙමෙයි. එහෙම මේ වහගන්නේ නැතුව විවෘතව ඉන්න පුළුවන් ගැතිය. එහෙම හිටියොත් තමයි එකක් තමයි මේ පණිවිඩය ගන්න පුළුවන් වෙන්නේ. දේශනාවකින් ගන්න තියෙන පණිවිඩයක් තියෙනවා. ඒක දේශනයක් කරාට පණිවිඩයේ සමාහට වාක්‍යයක් වෙන්න පුළුවන්. ඒක අර අට එකට හිඳලා වගේ නේ ගන්න තියෙන දුන්නාම ගොඩක් ඒකේ අසාය අට එකට හිඳලානේ. අට හරි 16 එකට හරි කොහමද එතකොට ටිකයි. මේ ටික ඒ ටික කියලා ඒ කෝප්පයක් දාලා තැම්බුවට වැඩක් නැහැ. කෝප්ප අටක් දාන්න. අටක් දාලා දෙන්න. හිඳලා අන්තිමට පුංචි බින්දක් තමයි ඉතිරි වෙන්නේ. හැබැයි බින්ද දෙන්න බෑ. හැම දුන්නොත් ගන්න තරමට අපි තියුණු නැහැ. නම් සම්පූර්ණයෙන් අහන්නේ කියන්නේ මහා හිතියොත් තම අවධානයෙන් අවදී අර සාරය ගන්න පුළුවන්. ඒ අවශ්‍යයි. එහෙම අහන් ඉන්නකොට නොදන්න දේ දැන ගැනීම නෙමේ ඥාන දර්ශනය කියන්නේ. දන්න දේට නිවැරදි අර්ථකථන ලැබීමක් නෙමේ ඥාන දර්ශනය කියන්නේ. මේ දෙකම දේශනෙක වෙනවා. නොදන්න දේ දැනගන්න ලැබෙනවා. අපි දන්නවා හරියට දන්නවා කියලා හිතන් හිතේ දේ නෑ වැරදි. ඒක නෙමේ වචනේ සැබෑ අර්ථය කියලා. එයත් දැනගන්න ලැබෙනවා. මේ දෙකටම නෙමේ ඥාන දර්ශනය කියන්නේ. අපට අප පිළිබඳව ඇති වෙන අවබෝධය. තමන් පිළිබඳ වචන නෙමේ වචන බාහිර දෙයන්නේ බුදුදහම් බාහිර විශ්යක්. ඒ බාහිර විශ්ය ගැන දැන ගැනීමට නෙමේ ඥාන දර්ශනය කියන්නේ. ඒ සියල්ලෙන් අපට අපව තේරෙන්නට ඕනේ. මම මෙහෙමයි කියන. අන්න ඒ දැක්ම ඇති වෙන්න නම් අර විදිහට අහන්න ඕනේ. ඒ අහලා ඒක අපිට අන්නඩියක් වෙන්න ඕනේ. දේශනේ කැඩපතක් වෙනවා මට මා ඔපේ.
පැහැදිලි කිතුම්.
හොඳයි එහෙමනම් පිටවතුනි රාත්‍රියේ ලැබිලා නැත්නම් රාත්‍රී පිටවට වැඩි රැය වෙලා අපි මේ මෙච්චර දීර්ඝ කාලයක් අවශ්‍ය නැහැ ඇත්තට මේක තප්පරයක් කියලා කියන්නේ නැනදසුන්ට තප්පරයක් ඉතයි ගන්න මොනවද කියවන්නේ කියන ප්‍රශ්නේ හැමෝටම ඇති. එම ඕනෙම නැහැ. මේ බැරි කම නිසා කියවනවා. සබ් පුළුවන් කම නිසා නෙමෙයි පුළුවන් නම් තප්පරයකින් ඇති. පුළුවන් කෙනාට තප්පරයකින් කියන්න පුළුවන්. ඉතින් බැරි නිසායි ඒක පැයක් විතර කියවන්නේ. ඒ පැයක් විතර කියවීමෙන් ගන්න තියෙන සමාජ තප්පරයක විතර ප්‍රයෝජනයක් තමයි. ඒ ප්‍රයෝජනය කොයි තප්පරයෙන් ගන්න වෙයිද කියලා ගන්න. මේකයි ප්‍රශ්නේ. ඒ නිසා පැයම හම් ඉන්න වෙනවා. කොහොම හරි හිතවතුනි මේ වෙනසක් අපේ වෙන්නේ ඥාන දර්ශනයේ. ඥාන දර්ශනයේ කියන්නේ විෂයක් නෙවෙයි, උගත්කමක්, බුද්ධියක් නෙවෙයි, මේ මොහොතේ දැකීම. අපව දැකීම. ඒ සඳහා හැම තප්පරයකම සූදානම්ව සිටින්න. ඒ සූදානම් කිරීම තමයි භවනාමින් කරන්නේ. අර සූදානම් ශරීරයෙන් ඉන්නවා කියන ඒ කතාව මෙතෙන් හරියට ගැලපෙනවා. ඒ අවශ්‍යතාවය හැකියාව සුසුකම හැකි උපරිමයෙන් ඇති කර ගැනීමේ අධිතෙනින් අපි අද සදහම් සැදැරින් සමුගමු සෑම දිනකටම මේක සම්බන්ධව සිටින මේ සඳහා සහයෝගය දක්වන අනුග්‍රහය දක්වන වෛද්‍ය සුජාන්ති මිනිවි ඇතුළු සෑම දිනකටම කෘතඥ වෙමින් අපි සතිමත් වූ නිශ්ශබ්දතාවයට එකතු වෙමු. නමතම සිතක්ම වේවා, ශාන්තියක්ම වේවා, සැනසුල්ලක්ම වේවා.